Honorable Pannamalan, go ahead with your explanation.
I thank you, Honorable Speaker, for allocating me time under Section 28(8) of the Standing Orders to make a personal explanation with regards to a statement made by the ministerial statement made by the Honorable Minister of Justice, Vijayadasa Rajapaksa, on the 4th of December this year. Now, in the ministerial statement, Honorable Speaker, he made references to a speech that I had made the previous day under the Ministry of Justice committee stage debate, where I raised the issue of the Prevention of Terrorism Act being declared as a moratorium way back in 2015 when the Honorable Vijayadasa Rajapaksa himself was Justice Minister, where the Minister had gone to Geneva along with the then Foreign Minister Mr. Mangala Samaravira and had made those commitments on behalf of the Sri Lankan government to an international body and to the international community in general. Now, it is on that basis, Honorable Presiding Member, that my entire speech was that when the government itself has declared a moratorium on the implementation of the Prevention of Terrorism Act, and when the government itself has stated that commemorations of the dead LTT members can happen, provided that if the LTT is not glorified and there is no political objective, and when the police had gone to the magistrates' courts in the northeast on several occasions and sought bans on these commemoration events, and except for the Muthur Magistrate Court, all other magistrates in the northeast had allowed the commemoration to take place, provided that LTT paraphernalia were not used. Despite that, the police have gone on to arrest 10 individuals in Batiklo, including our Tamil National People's Front's Batiklo organizer, who did not even take part in the commemoration. He was prevented from taking part in the commemoration, but has been arrested, and they have all been detained under the Prevention of Terrorism Act. Honorable Speaker, you know that under the PTA, there is no provision for bail. Now, all of this, not because they breached anything or any law, but simply because the police are using the opportunity to file the matter under the Prevention of Terrorism Act. So my entire speech was based on the fact that when the government's policy is to maintain a moratorium on the Prevention of Terrorism Act, and when the government has in fact stated that people can commemorate, for the police to act in this manner is completely wrong. And that as the minister responsible for announcing that moratorium, that he must intervene. That was my speech. There was no personal reference to the Honorable Minister. There was no personal attacks on anybody, but merely one of policy that was declared by the government and that should be implemented. Now, in reply, Honorable Speaker, the Honorable Minister had made this ministerial statement where, in the guise of raising a matter of, actually it was not a ministerial statement that he made, it was a, if at all, a matter of privilege with regards to an article that appeared in the Sunday Times, which makes reference to his ministry's committee stage debate, and where that article talks of Mr. Sumandran's speech, he tried to correct that with regards to whatever positions that Mr. Sumandran had taken and that paper had reported, and then went on to pull my name into this ministerial statement. And in a very derogatory way, he stated that I am a racist, that I make racist speeches in this house, that he knew my father, who was a famous lawyer, in his words, but my father was a progressive, and that G.G. Ponnambalam, my late grandfather, who was a former member of this house, was also a famous lawyer, but he was a racist, he said. And the proof of calling him a racist was apparently a speech made by the late G.G. Ponnambalam in Gampola, where he is supposed to have made certain references to the Sinhala people, which were very demeaning. And that was the only example that he points to for G.G. Ponnambalam being a racist. And then he goes on to state, Honorable Presiding Member, that this G.G. Ponnambalam, who's a racist, has no problems in going against the Tamil people when it suits him. And the example he points to is that under the D.S. Sirenaika government, in order for G.G. Ponnambalam to gain a ministerial portfolio, he supported, in his words, the Indo-Sri Lanka citizenship law, that he supported that law, which effectively disenfranchised 690,000 upcountry Tamil citizens of this country. Now, Honorable Presiding Member, the Honorable Minister of Justice clearly doesn't know the law, because there is no Indo-Sri Lanka Citizenship Act. There was a Ceylon Citizenship Act. That act was number 18 of 1948. And that act was the act that disenfranchised the upcountry Tamils of this country. That act, Honorable Presiding Member, I have here. I will table it. How it disenfranchised the upcountry Tamils is that it laid conditions where every individual who wished to gain citizenship of Ceylon had to go back two generations and show residency in order to gain citizenship. Those are the qualifications in order to gain citizenship. Naturally, the upcountry Tamil community could not go back two generations in order to prove citizenship. And as a result, they lost their citizenship. Now that act, Honorable Presiding Member, when that act was passed in 1948, the Honorable G.G. Ponnambalam and the All Ceylon Tamil Congress were seated in opposition. They had not joined the government. And in fact, Honorable G.G. Ponnambalam voted against that act, the Act number 18 of 1948, Ceylon Citizenship Act, that disenfranchised the upcountry Tamil, was voted against by my grandfather. And who says that, Honorable Presiding Member? None other than my grandfather's arch enemy, or who is also a former member of this House, the Honorable A. Amirthalingam, who was an opposition leader. He has written a chapter in the 25th Jubilee, Silver Jubilee, a publication of the Ilangai Tamil Arasu Katchi, the federal party, where on page 37 of his chapter, he says this: Tamil Congress Arasangathudan Servadakka Munbe, D.S. Senanayaka Arasangam, Ilangai Praja Urumai Sattathai Niravetri Vittadu. Tamil Congress Salbir, Thiru G.G. Ponnambalam Avargalum, திரு சாஜேவே செல்வநாயகம் அவர்களும் சட்டத்தை எதிர்த்து வாக்களித்தனர். This is what the Honorable G.G. Ponnambalam's arch enemy admits in his own words in this chapter that he wrote for the federal parties, the Ilangai Tamil Arasu Katchi's Silver Jubilee publication, which I am also tabling to Parliament. Now, Honorable Presiding Member, thereafter, the D.S. Sirenaika government requested the Tamil Congress to join it because they did not want that government to be purely a Sinhala government. And negotiations commenced. One of the conditions that the Tamil Congress put forward to joining the government was the repeal of the Ceylon Citizenship Act. And in the course of those negotiations, Prime Minister Jawaharlal Nehru was also involved, and eventually Prime Minister D.S. Senanayake agreed to bring a new act, the Indo-Pakistani Citizenship Law, Act No. 3 of 1949, which was brought to give citizenship to the upcountry Tamils who had lost it by the previous Ceylon Citizenship Act. And in the course of those negotiations, the conditions were altered. The conditions were altered. The government wished to bring a condition of to show consecutive residency of 10 years in order to qualify. But through negotiations, it was brought down to an individual having to show 10 years and family members having to show 7 years. That too was negotiated. The Tamil parties, including Jawaharlal Nehru, wanted it brought down to both categories as 5 years. But Prime Minister D.S. Senanayake refused. And Jawaharlal Nehru then advised all Tamil parties to support that law and make sure that that law passed, because at least 85% of those Tamils, upcountry Tamils who had lost their citizenship, would gain citizenship. And it was on that advice, Honorable Speaker, that my late grandfather G.G. Ponnambalam and the All Ceylon Tamil Congress voted for the second law, the Indo-Pakistani Citizenship Law, Act No. 3 of 1949, that in fact was brought to give citizenship. In fact, the law that allowed the late Honorable Soumyamurthy Thondaman to become a member of this house and gain citizenship of Sri Lanka. It is that law that the Tamil Congress and G.G. Ponnambalam supported. So, Honorable Presiding Member, the Minister of Justice has misled this House, and I will go further to say that he has lied to this House. He has lied to this House about another former member of this House who is not here, who is unable to defend himself. Secondly, Honorable Presiding Member, Honorable Speaker, he goes on to state that my colleague, the Honorable and he says that he has brought over thousands of people. Now, this is not an ordinary person who's making these allegations, Honorable Presiding, Honorable Speaker. It is a supposedly responsible minister, and that too a minister of justice. A minister of justice. At least he has a duty to bring to this house the list of people that yes. The Honorable is supposed to have.
Honorable Veer Singh.
අර කතානායකතුමනි මෙතුමා මේ මෙච්චර වෙලා ගන්නවා මේ ප්‍රශ්න කියන්න අපිට ඊට පස්සේ අපිට තියෙන්නේ විනාඩි 8යි අන්තික මෙතුමා දැන් කිව්වා පීටීක අනුව ගත්තයි කියලා නමුත් පොලිසිය නීත්‍යානුකූලව තමයි අත්අඩංගුවට ගත්තේ මොකද තහනම් කරපු කොටි සංවිධානයේ ටී-ෂර්ට් ඇඳගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ ඒතකොට පොලිසිය ඒ නීත්‍යානුකූලව තමයි අත්අඩංගුවට ගත්තේ ඒතකොට මේ මම අහන්න කැමති ගරු කතානායකතුමනි දැන් මේ මහාවීර සතිය කියලා මෙව කරලා පොඩි පොඩි ළමයින්ටත් කොටි ඇඳුම් අඳලා මේ සයනයිඩ් කරලා දාලා ඔවුන්ගේ පුංචි ළමයින්ගේ පවා හිත තුල සිංහලයන් තුර වෛරය ඇති කරනවා මෙන්න මේ වගේ ද්‍රවිඩ මේ අමාත්‍යවරු මන්ත්‍රීවරු දැන් මෙතුමා මෙච්චර වෙලාව ගන්න අපිට තියෙන විනාඩි 8යි ඒකනොත් විනාඩි අඩු වෙනවා ඉතින් මොකද්ද මේකේ තේරුම මෙතුමාට කතා ගන්න කියන්නේ මෙතුමාගේ වෙලාවක් අරගෙන
මෙතුමාට විනාඩි 10ක් වෙන් කරලා දෙල දෙන විනාඩි 10 නම් දැන් අවසානයේ මන්ත්‍රීතුමා
If he had stopped, Honorable Speaker, yes. I might have been able to continue. But then being a member of this house is like casting pearls before swine to him. Thereafter, Honorable Speaker, you have a situation where the Honorable Minister makes these allegations. I'm saying it with utmost responsibility, Honorable Speaker, that those are blatant lies that he's making and that he should resign. He's not fit to be a Minister of Justice to be able to come to this house and make another derogatory, defamatory and downright lies statement against another honorable member without a substantive motion. At the very least, he should know what the standing orders is. And thereafter, honorable presiding, honorable speaker, he says that we had political motive to go to the eastern province, taking people in busloads to make commemorations in the eastern province. We never took busloads. I went to the east because I'm a member of parliament, I'm a leader of a political party. When the people in the east were terrified that when they go to commemorate that they might get arrested and they might get harassed, they asked me to come, like they have asked other members of the other parties to come and help them. And it is on that basis, Honorable Speaker, I'm winding up. It is on that basis, Honorable Speaker, that I went. Now, the Minister of Justice then went on to point to certain photographs. And he says that he had shown photographs with regards to people who were wearing T-shirts with LTT leaders' face on the front and the LTT symbol at the back, and also certain other photographs. None of those photographs were taken in the east, Honorable Speaker. They were taken in the north. And it was only one or two individuals who were dressed in that way. Now, in the course of my speech, in the course of the Honorable Sumandran's speech, none of us spoke against the investigations against those individuals. We spoke of the complete en masse harassment against people who were given the green light to go and commemorate. And I told the Honorable Minister of Justice that we have no objections to those individuals who were seen in the photographs from being investigated, but not to do it under the PTA, because the PTA is something that he himself has stated to the international community that there is a moratorium, that they will observe a moratorium. Now he says, Honorable Speaker, that it is the law of the country. Please. And that he can't interfere because it is the law of the country. But it was a decision made by him as the Minister of Justice to state that they will not implement that law. And it is on that basis,
Honorable
member,
please wind up.
I'm winding up. And it is on that basis, Honorable Speaker, that I made those references to him and asked him that he must personally intervene. And also, Honorable Speaker, he says that the police must be allowed to do their job by themselves. The Attorney General must be allowed to do his job by himself. The courts must be allowed to do their jobs by themselves without any interference. And the Minister of Justice, that he must not interfere.
Okay.
Now that, Honorable Speaker, I am prepared to accept if it was somebody else other than the Honorable Minister of Justice, because this same Minister of Justice on the 27th of October in 2019 has given an interview to the Sunday Observer where that paper says he claimed, I quote, as Justice Minister, he had actively involved himself in an investigation run by the AG's department in order to prevent Gotabaya Rajapaksa's arrest in the avant-garde armory case. And, Honorable Speaker, he has given evidence before the Presidential Commission of Inquiry on political victimization, and he says this is a translation, and I'm quoting, it's a translation, though, I acted fast and contacted the President, Prime Minister, and the former IGP and pointed out to them that the move to arrest Gotabaya Rajapaksa should be stopped immediately.
Honorable Member, please.
I told them it was also bad for the government to resort to such action. The move was stopped.
You have taken 5 minutes more.
Now,
please.
Honorable Speaker, that is something that he shouldn't have done.
Okay, right. Oh,
that is
you.
Interference. But
thank
when
you.
The government has taken a policy decision to declare a moratorium on the Prevention of Terrorism Act, and then thereafter not to direct the police.
Please.
Not to direct the police to not act under that law is what is wrong and is okay. A derogation of his duties.
Thank you. Thank you very much. Yes, Justice Minister, wait. Yeah. No, Justice Minister, you won't.
I'm thankful to Honorable Speaker. The other day, I made certain references to the speeches made by a few members of the Parliament, including Honorable Ponnambalam, in which that there were some references about the PTA. What he said is correct. In the Yahapalana government, When we formed our government in January 2015, we declared a moratorium on the PTA, Prevention of Terrorism Act. And as we said that we have declared the moratorium, that we said that we will replace it with a new law, much more human features, with much more human features. We also considered that there were certain sections, especially the admissibility of confession statement for the purpose of conviction without independent evidence. And we drafted a law, anti-counterterrorism bill was drafted. It was presented to the parliament. Some parties challenged that in the Supreme Court. The Supreme Court gave the determination. At a time like this, when it was about to be passed, what happened was on 21st of April 2019, this Easter Sunday attack took place. In a situation like that, whether it is this government or this president or that president, it is immaterial. They had to protect the people and the country when there is a terrorist activities. Then that government implemented. And still cases are going against some people, over 80 people and 42 indictment in high courts. That is regarding the Easter Sunday attack. And in the meantime that we drafted a law, that is just to refill, to replace the PTA, it was gazetted. Then there were so many requests made by many parties, organizations, political parties, and international community with regard to certain provisions of the bill. Then we, as a democratic government, we withdrew it. We agreed that we will redraft it after taking into consideration all their views. Then we redrafted it. After it was drafted, Honorable Speaker, before it was gazetted, I published in all the newspapers that anybody who is interested of making any representation regarding the bill, I allocated 3 days. None of you made any representation. We gave the opportunity to the whole world. Who took that opportunity? Honorable Speaker, that there were only four groups who came and made representation. One group was students of law faculties of the universities, and there were three other NGOs, including one trade union. Thereafter that we had a lengthy dialogue with the diplomatic corps, that is ambassadors and high commissioners. All those people who agreed that we have incorporated it. What is wrong with it? But I question Honorable Ponnambalam much more than what you said. Honorable Sumandiran is the one always that who advocated that this should be abolished completely. But the member, honorable member who is asking not to implement the PTA, to abolish that in toto, there is a case on his complaint, whereas there was a group who attempted to kill him on a contract basis. And those five people were arrested under the PTA and they were detained for a long period. They were detained for a long period.
Honorable Minister, can you please?
Yes, I will wind up.
Yeah.
Then why did we do that? One of our honorable members in the parliament was to be killed on a contract basis, and because of the skill and the intelligence of our intelligence service and the army, they prevented the killing of your colleague, my colleague, Honorable Sumandiran. Then there is a prosecution. There are five accused. The High Court is hearing the case. Now evidence is being laid. While you say, when there is an attempt on my life, or when there is any attempt against us or our community, you should implement PTA. But if criminals and terrorists have killed other innocent people, don't implement. Honorable Speaker, can you accept this position? Can that be accepted by the parliament? Can that be accepted by the courts? And therefore, although I agree, Honorable Speaker, that we all human beings, even if it is a terrorist who had been killed or died, His kith and kins have a right to commemorate. That nobody is opposing to it. But when they are using that the prohibited names, prohibited terrorist organizations.
Shall we take this on another day?
Yes.
Because you know this is today.
Only 1 minute.
Yeah.
When they are going with the symbols of prohibited terrorist organization and they are flags, the police has acted upon it. That what can I do? I don't give any direction. Nobody should give direction. That is the duty of the police. Of course, that if they have done something wrong, certainly that we'll have to attend to it. Thank you very much, Honourable.
Please, Honourable Member, we should not get into the debate now. Yeah, you know. Please. Now you have, we have, I have enough time. I have given you enough time. Now there are not, now Mr. Ishad Badruddin is waiting for this. Yeah, tell me, yeah, take 1 minute and tell this.
1 minute. Honourable Minister, even on that day when I spoke under your ministry, I made it very clear, right? If there is a calamity, if a major attack has taken place that justifies the use of the PTA despite its draconian nature, that is different. Here, what is happening is when the government says that commemorations can take place, when the magistrates have said commemorations can take place, the police are in violation of those decisions, acting under the PTA, when the PTA is supposed to be under a moratorium. And I asked you in that, on that backdrop, to intervene. I'm not talking about anything else. So please don't mislead this house by trying to make out that I am trying to call for a complete moratorium if in case some major attack had taken place.
Thank you, Honourable Member.
That is not what I said.
Yes,
and you must not mislead like that.
You go ahead with soon. Quick.
I'll give you now.
කියුවා නම කිව්වා කියවන්න.
කරු කතානායකතුමනි අධිකරණ අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් තිබූ විවාදයේ දිනේදී කල මගේ කතාවට පිළිතුරු වශයෙන් කරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙතුමා හතරවනිදා මට විරුද්ධව යම් ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට මාහට මෙම අවස්ථාව ලබා දීමට ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මම කියන්න කැමැති ගරු විජේදාස රාජපක්ෂ මෙතුමා කියපු විනිසුරුතුමාට මම සාප කළේ නැහැ. එදා මගේ කතාව එතුමා සම්පූර්ණයෙන්ම අහගෙන ඉඳලා අවසානයේදී එතුමාගේ හර්ධ සාක්ෂියට අනුව එතුමා මට පිළිතුරකුත් ලබා දුන්නා. ඊට දවස් දෙකකට පසු එතුමා නැවත කරන ලද ප්‍රකාශය කාගේ හරි පෙළඹවීමකට හෝ කාගේ හරි මොනවාකට කරපු කතාවක් බව මම හොඳින් තේරෙනවා මට හොඳින් තේරෙනවා ඒ වගේම මම කිසිම විනිසුරුවරයෙක්ගේ නමක් සභාවේදී කිව්ව නැ මම පොදුවේ කිව්වේ මේ රටේ යම්කිසි අසාධාරණයක් වුණ අවස්ථාවකදී දෙවියන් වහන්සේට පහලින් ඒ සම්බන්ධයෙන් තීන්දු ලබා දීමට ඉන්නේ මේ විනිසුරුවරුන් යම් විනිසුරුවරයෙක් යම් කිසි බලපෑමකට යටවෙලා තීන්දුව දෙනවා නම් ඒ විනිසුරුවරුන් හරිද වැරදිද කියලා විවේචනය කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. ඔවුන් තමන්ගේ හර්ධ සාක්ෂියටයි දෙවියන් වහන්සේටයි පමණයි බය වෙන්න ඕනේ. එහෙනම් ඔවුන් වැරද්දා කරානම් ඔවුන්ට එම වැරද්දට දඩුවම ලැබෙන්නේ දෙවියන්ගෙන්ම පමණයි. මම මගේ කතාව මගින් අදහස් කළේ මේ රටේ කුමන ජාතියක විනිසුරුවරයෙක් ආවත් ඔවුන්ට එම නඩු තීන්දුව ලබා දීමට එම විනිසුරුවරයාගේ ජාතිය හෝ ආගම බාධාවක් වෙන්න බෑ කියන එක තමයි. මේ රටේ විධායක ජනාධිපතිවරු හතර දෙනෙක්ට විරුද්ධව නිර්භීතව තීන්දු ලබා දී මහජනතාවගේ ගරුත්වය දිනාගත් විනිසුරුවරුන් ඉන්න මේ රටක් මේක. මේ රටේ ඕනතරම් කොන්ද පණ ඇති කෙලින් තීරණය ගන්න විනිසුරුවරුන් ඉන්නවා. ඔවුන්ට මම ආචාර කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීති ආධිපත්‍ය පදනම් කරගත් ඕනෙම රටක විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය අත්‍යවශ්‍යයි. අධිකරණයේ ස්වාධීනත්වය නොමැති රටක ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මානව හිමිකමුත් නෑ. නීතිය ස්වාධිපත්‍යත් අහිමි වෙලා යනවා. එහෙම අහිමි වෙලා යන එක ඉතා භයානක තත්ත්වයක්. එහෙම රටකට කිසිම විදේශ ආයෝජනයක් එන්නක් නෑ. මේ බංගලොත් වෙලා තියෙන රටට එහෙම දෙයක් වුණොත් ආයේ ගොඩ එන්න වෙන්නත් නෑ. එදා මම නිර්නාමික කරන ලද ප්‍රකාශයකට එතුමා විනිසුරුවරුන්ගේ නම සඳහන් කරලා පෙරේදා දිනේදී ප්‍රකාශයක් කළා. එහිදී එතුමා කියා සිටියා විනිසුරුවරුන් හතර දෙනෙක් මගේ නඩුවට පෙනී සිටියේ නැතුව නැගිට ගියා කියලා. එහි එක් විනිසුරුවරයෙක් වෙන ගරු යසන්ද කෝදාගොඩ විනිසුරුතුමා ඉවත්වීම හේතුව කිව්වොත් මට ලොකු කැලලක් ඇතිවෙයි කියලා කිව්වා. මම දන්න තරමින් මට එහෙම කිසිම කැලලක් ඇතිවන කාරණයක් නැහැ. එතුමා ගරු යසන්ද කෝඩාකඩ මෙතුමා විනිසුරුතුමා මගේ අසල්වේසියෙක් වෙනවා. එරන්න මට වෙන කිසිම කැලලක් ඇතිවන ආකාරයේ හේතුවක් නැහැ. මගේ සියලුම අසල්වාසීන් සමග මගේ ආගම කියන කියලා තියෙන විදියට කටයුතු කරලා තිබෙනවා. අරන්නට ඔබතුමා අදහස් කළ ආකාරයේ කිසිම හේතුවක් නැහැ. එම නිසා එතුමා මගේ නඩුවෙන් ඉවත්වීමත් සාධාරණයි. මම කිසිම තැනකට ඒක ගැන කතා කරලත් නැහැ. මේ පාර්ලිමේන්තුවේදී කවදාවත් කතා කරලත් නැහැ. ඒ වගේම එමතිතුමා කියා සිටියා අනෙක් විනිසුරුවරයා මගේ නඩුවට වාඩි වෙන්නේ නැතුව නැගිට යන්නට හේතුව මා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සහ එතුමාගේ කනිෂ්ඨ නීතිඥවරයෙක් නඩුවට පෙර දිනේදී එතුමා සමග දුරකථනයෙන් කතා කළා කියලා. ඇත්ත වශයෙන්ම ඇමතිතුමා මේ ගැන පෙරේදා දිනේදී මේ සභාවේ කියනකම් ඒ පිළිබඳව මා කිසිවක් දැන සිටියේ නැහැ. මේ සිද්ධිය වුණා කියන අවස්ථාවේදී මම හිටියේ CID බාරයේ හතරවැනි තට්ටුවේ ත්‍රස්තවාදයේ වැළකීම පනත යටතේ අසාධාරණ ලෙස රඳවාගෙන තිබුණු අවස්ථාවකයි. නමුත් ඇත්ත වශයෙන්ම මෙවැනි දුරකථන ඇමතුමක් කනිෂ්ඨ නීතිඥවරයා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ලබා දුන්නාද කියන එක ගැන මට සැකයක් තියෙනවා තාම. ඒ සැකය නැති කරන්න නම් අපි ඒ විනිසුරුතුමාගේ දුරකථනය පිළිබඳව පරීක්ෂාවක් කරන්න ඕනේ. මෙසේ වෙතත් මම මේ ප්‍රශ්නය පිළිබඳව වැඩිපුර කතා කරන්න කැමති නැහැ. මොකද මේ ගැන කතා කළොත් මුළු අධිකරණ පද්ධතියටම හානියක් සිදු වෙන්න පුළුවන්. නමුත් එක කාරණයක් මෙහිදී කියා සිටිනවා. ඒ තමයි පෙරේදා දිනේදී ගරු විජේදාස රාජපක්ෂ ඇමතිතුමා විසින් කරන ලද කතාවෙත් එතුමා උත්සාහ කළා ඒ විනිසුරුතුමාගේ ගරුත්වය ආරක්ෂා කරන්න. ඇත්ත වශයෙන්ම එතුමාගේ එම කතාව අහද්දී මම ඉතා පුදුම වුණා. මේ විනිසුරුවරුනොත් නීතිඥවරුනොත් තමන් ඉදිරියේ ඇති නඩුවක් සම්බන්ධයෙන් මෙලෙස දුරකථනයෙන් කතා කරගන්න පුළුවන්ද කියලා. නීතිඥවරුන් විසින් විනිසුරුවරුන්ට දුරකථනයෙන් කතා කරලා ඔබතුමා මේ නඩුව අද අහන්න, එහෙම නැත්නම් ඔබතුමා අද මේ නඩුව අහන්න එපා කියන පුළුවන් තත්ත්වයකට වැටිලා තියෙනවා කියලා මා දැනගෙන සිටියේ නැහැ. එවැනි තත්ත්වයකට අද විනිසුරුවරුන් පත් වෙලා තියෙනවා නම් ඒක ඉතා කනකාටුදායකයක්. එතුමා මෙම කතාව බිත්තිවාචකයක් වශයෙන් එම විනිසුරුතුමාගේ නම ආරක්ෂා කිරීමට උත්සාහ කළාට එතුමා ඇත්ත වශයෙන් එම විනිසුරුතුමාගේ නම ආරක්ෂා කරේ නැහැ. එතුමා මේ වගේ විස්තර එළියට දෙමීමෙන් අධිකරණයේ ගරුත්වයට තවත් හානි වෙනවා මිස ආරක්ෂාවට ලක් වෙන්නේ නැහැ. එතුමාගේ කතාව අහද්දී මට හිතුණා මේ පිළිබඳව වෙඩිය කතා කිරීම මෙච්චර සුදුසු නැහැ කියලා. මට මේ පිළිබඳව කතා කිරීමට සාක්ෂි හා තර්ක රාශියක් තිබුණොත් මම ඒ පිළිබඳව හෝ ඒ විනිසුරුතුමා ගැන තවදුරටත් කතා කරන්න කැමති නෑ. නමුත් මේ රටේ විනිසුරුවරුන් ගැන කතා වෙච්ච පළවෙනි අවස්ථාවක් මේක නෙමෙයි. මීට කලිනුත් මේ විනිසුරුවරුන් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදී විවේචනයට ලක් වෙලා තියෙනවා. මීට දින කීපයකට පෙරදී ගරු රොෂාන් රණසිංහ මහත්මයා මේ පාර්ලිමේන්තුවේදී අභියාචන අධිකරණ විනිසුරුවරයෙක් සම්බන්ධව විවේචනය කළා. ඒ වගේම මගේ මිත්‍ර විජේ හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර එතුමාත් මුලදී වූ විනිසුරුතුමා ගැන විවේචනය කරා මේ සභාවේදී. ඒ අවස්ථාවේදී විජේදාස රාජපක්ෂ දරු ඇමතුමා ඔවුන්ට විරුද්ධව මෙලෙස කතා කළේ නැහැ. මගේ කතාවට පමණක් මම කියපු නැති දේවලුත් එකතු කරලා මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳව මම කනකාටු වෙනවා. තවද හිටපු අගමිනිසුරුවරයෙක් ප්‍රකාශ කර සිටියා එතුමා හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව ලබා දුන්නේ වැරදියට කියලා. ඒක ලබා දුන්නේ දේශපාලන අරමුණක් සහිතව කියලා. මම හිතන්නේ මේ මුළු රටම දන්නවා ඒ කවුද, ඒ නඩු තීන්දුව මොකද්ද, කාට වාසියද ඒ නඩු තීන්දුව දුන්නේ කියලා. ඒ වගේම අපි දන්නවා 2015 ඡන්දයේ අවසාන උනේින් පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයට යනකොට එවකට අගමිනිසුරවරයා එතන සිට එළියට ආපු එක ගැන. මේ වගේ ක්‍රියා නිසා විනිසුරුවරන්ගේ හැසිරීම පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රේෂ්ඨ විනිසුරුවරු ඉන්න රටක කීප දෙනෙක්ගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා මේ රටේ අධිකරණයට විශාල හානියක් සිදුවෙන්න ඉඩ තිබෙනවා. මම මේ කතාව කරන්න කරුණු සොයා බලද්දී මට දැනගන්න පුළුවන් වුණා අපේ රටේ නීතිඥවරුට ආචාර ධර්ම ක්‍රියා පටිපාටියක් ප්‍රොෆෙෂනල් එතික්ස් රීති බාලාවක් තිබුණට අපේ රටේ විනිසුරුවරුන්ට එවැනි කිසිම ක්‍රියා පටිපාටියක් නැහැ කියලා. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ හැම රටකම මේ වගේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් විවේචන ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ විනිසුරුවරුන්ගේ ක්‍රියා පටිපාටියක් පිළිබඳව විවේචනයක් ඇති වූ අවස්ථාවක ක්‍රියාව ගැන පිළිබඳව විවේචනයක් ඇති වූ අවස්ථාවක එහි ශ්‍රේෂ්ඨ අධිකරණය විසින්ම එම ගිය නවම්බර් මාසේ 2023 නවම්බර් මාසයේදී කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් ඇති කරගෙන තියෙනවා. එම ඒ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් මේ සභාවේ මම සවාත කරනවා. ඒ වගේම එක්සත් රාජධානි ඒ විනිසුරුවරුන්ගේ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් මේ සභාවේ මම සවාත කරනවා. මේ මම හිතනවා අපේ රටටත් මෙවැනි කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් ඇති කර ගත්තොත් හොඳයි කියලා. ඒ නිසා කතානායකතුමනි, ඔබතුමාටත් ආණ්ඩුවටත් ඒ වගේම මුළු පාර්ලිමේන්තුවටත් මම ඉල්ලීමක් කරනවා ඒ වගේ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් විනිසුරුවරු වශයෙන් අපි ඇති කරමු කියලා ඉල්ලා සිටිමින් මොන්නේ
යනවා. ස්තුතියි. විසර්ජන පනත් කෙටුම් පත 20 වෙනි දිනය. Yes please.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට මම කියන්න ඕන, මම මෙතුමාගේ කතාව රිචඩ් බදුඩින් මෙතුමාගේ කතාව සම්පූර්ණ කතාව අහගෙන හිටියා. ඔහු කිසිම විනිශ්චයකාරවරුගේ ඩබක් කිව්වේ
නැහැ. කරන්න යන්න එපා. ඒක පැහැදිලි උත්තරයක් දෙන්න ඕන. මේක අධිකරණය පිළිබඳව බරපතල ගැටලුවක් මතුවෙච්ච කාරණයක්. ගරු කතානායකතුමනි, මම කියන්නට ඕන ගරු රිචඩ් බදුඩින් මන්ත්‍රීතුමාට විරුද්ධව මට චෝදනා කරන්න කිසිම හේතුවක් කාරණයක් නැහැ. දෙවනුව මම කියන්න ඕන, එතුමාට අධිකරණයෙන් සෑමදාම යුක්තිය ඉෂ්ට වෙලා තියෙනවා. ඔබතුමා දෙවතාවක් ගරු රවුෆකින් මැතිතුමා, ඔබතුමාගේ මන්ත්‍රීකම නිරපන්නේ දෙවතාවක් එළියට දාපු වෙලාවේ මම ඔබතුමාට වෙනුවෙන් පෙනී ඉඳලා අධිකරණයේ යුක්තිය ඉෂ්ට කරලා දුන්නා. ඒක නිසා ඔබතුමාට යුක්තිය අධිකරණයේදී ඉෂ්ට වුණා, අනිත් අවස්ථාවලදී ඉෂ්ට වුණා. ඔබතුමා කියපු කාරණේ පළවෙනි කාරණේ මාව පොළඹවලලු. ඔබතුමා හිතනද මම මොන්ටිසෝරි දරුවෙක් කියලා මාව පොළඹවන්නේ? කවුද මාව පොළඹවන්නේ? මට ඒ ප්‍රකාශය කරන්න මාව පොළඹවන්න උමනාකම තියෙන්නේ කාටද? එනිසා ගරු කතානායකතුමනි, අධිකරණ ඇමතිවරයා විදියට නෙවෙයි, මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට වුණත් අධිකරණයේ විනිසුරරුන්ට බරපතල චෝදනාවක් ඉදිරිපත් කරොත් ඒ චෝදනා අසාධාරණය වනම් වැරදි වනම් ඒ පිළිබඳව මම උත්තරයක් දිය යුතුමයි. එතකොට ඒ උත්තරය දෙන්න මට බෑ, ඒ පිළිබඳව තොරතුරු දන්නේ නැතුව. ඒක නිසා තමයි ඒ අදාළ ගරු විනිසුරුතුමාගෙන් කරුණු විමසගෙන මේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරේ. එතකොට ඔබතුමා කියන කිසිම නමක් ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාත් කියන කිසිම නමක් කිව්වේ නැහැ කියලා. ඔබතුමාගේ කතාව සාධාරණද? ඉතින් මුස්ලිම් විනිසුරුවරයෙක් කියලා කිව්වේ නැද්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න නෑ පොයින්ට් කතාවක් නෑ, එතන පොයින්ට් එකක් නෑ ගරු කතානායකතුමනේ.
එතුමාට කතා කරන්න ඉන්නේ.
ආහාර ඉවරනාට පස්සේ කියන්න පොයින්ට් එක. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, පොයින්ට් එක පස්සේ ලගින්න. ගරු කතානායකතුමනි, පොයින්ට් එකක් නෑ මේකේ. නෝ මොන පොයින්ට් එකක්ද? ඔබතුමා එයා වෙනුවෙන් පෙනී හිටියකම නෑ.
කියන්න ඉක්මනට කියන්න.
මම රිෂාඩ් බඩුනි මැතිතුමාගේ කතාවට අහගෙන හිටියා. ඔව් කිසිම විනිශ්චකාරවරයෙක්ගේ නමක් කිව්වේ නෑ.
එතන පොයින්ට් ෆෝර්ඩ් එකක් නෑ මම කතා කරන්නේ.
මොකද්ද ඔගේ පොයින්ට් එක? ගරු කතානායකතුමනි, ඒතුමා උඹ බබෙක් වෙන්න එපා. ඔබතුමා නමක් කිව්වේ නෑ. මුස්ලිම් ජාතික විනිසුරුවරයෙක් කියලා කිව්වා. මුස්ලිම් ජාතික විනිසුරුවරු දෙදෙනෙක් නෑ ශ්‍රේෂ්ඨාධිකරණේ. ඔබතුමා පිළිගන්නවද එක්කෙනා ඉන්නේ කියලා? අබාචනායකනි කිව්වේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ ගැන විතරයි කතා කරේ. නේ මේ මේ එපා. ගරු කතානායකතුමනි, මේ තුමා කතා කරේ එතුමාගේ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුව ගැන. මොනවද ඔබතුමා මේ උදේ වැරදි පැත්තේ ගිටලාද? ගරු කතානායකතුමනි පොඩ ඉන්න, ඉවරනකන් ඉන්න. ඕකනේ දඟලන්නේ.
දැන් විවාදයකට යන්න බෑනේ යනවා.
ගරු කතානායකතුමනි,
ඒක විවාදාම
කරන එක නෙවෙයි, අද කරන එක බලන්නකො. හැමදාම කරුපික කියලා වැඩක් නැහනේ. ගරු
කතානායකතුමනි,
එතුමා ප්‍රකාශ කළා ශ්‍රේෂ්ඨාධිකරණේ ඉන්න මුස්ලිම් විනිසුරුවරයෙක් මම දැකලත් නැහැ, මම කතා කරලත් නැහැ, මම මගේ කිසි සම්බන්ධයක් නැහැ, මගේ නඩුව ගත්තේ නැහැ. එහෙනම් සිංහල විනිශ්චයකාරවරු සිංහල මිනිසුන්ගේ නඩු නොගෙන ඉන්න එපයි. ඒක තමයි කියපු කතන්දරේ. එතකොට ගරු කතානායකතුමනි, මම මේ විනිසුරුවරයා කතා කරලා තමයි මේ තොරතුරු සොයාගත්තේ. මොකද විනිසුරුවරුන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා උත්තර දෙන්නත් බෑ, මාධ්‍යයට ගිහිල්ලා අදහස් කියන්නටත් බෑ, වෙන තැනක උසාවියේදී කියන්නත් බෑ. එහෙමනම් පාර්ලිමේන්තුවට තමයි වගකීම තියෙන්නේ විනිසුරුවරුන්ගේ ස්වාධීන කටයුතු කරන්න තියෙන අයිති ආරක්ෂා කරන්න. එතකොට මම ගරු රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමා කියපු එක කාරණයක් වෙන්න ඇති කියලා මම පිළිගන්නවා. සමහරට නීතිඥවරු දෙපළ කතා කරපුවා. ඔබතුමා දන්නවද නොදන්නවද මේක වෙන්න පුළුවන්. හැබැයි නීතිඥ දෙපළ කතා කරයි කියන කාරණේ මම එදත් කියනවා, අදත් කියනවා. ඒක ඒ තොරතුර ඔහුට එතුමට දීපු දුරකථන ඇමතුමා ගැන අපි කවුරුත් දන්නේ නැහනේ. එතුමට දුන්න දුරකථන ඇමතුමා එතුමා විතරමයි දන්නේ. එතකොට කලින් දවසේ රෑ කනිෂ්ඨ නීතිඥවරයා කියනවා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ ඉල්ලීම තමයි ඔබතුමා මේ නඩුව අහලා ඉවර කරන්න. මම ඒ උදේගේ නම් කිව්වේ නැහැ. මමත් කැමති නැහැ මේක දුරදිග ගෙනියන්න. ඊට පස්සේ පහුවෙන්දා නඩුව තියෙන දවස් උදේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයා කතා කරලා තියෙනවා. එතකොට කියපුවාම ඔබතුමාගේ කනිෂ්ඨ නීතිඥ මහත්මයා මෙහෙම කිව්වයි කියලා. එයා එහෙම කිව්වට ඒක වැරදි. මම එයාට එහෙම කියන්න කිව්වෙත් නැහැ. ඒක නිසා ඔබතුමා මේක මුස්ලිම් මේ මිනිස්සුගේ නඩුවක් නිසා ඔබතුමා ගන්න එපයි කියලා කිව්වා. ඒ කීප එක තමයි මම කිව්වේ. ඒක ඇවිල්ලා විනිසුරුවරු බාල්දු වෙච්ච කතාවක් නෙමෙයි. ඔබතුමා කියන දේට විනිසුරුවරු එතෙන් ඒ තරමට පල්ලෙහාට වැටිලා නැහැ. ඒ තමයි ඔබතුමාගේ පෙනී හිටපු නීතිඥවරු එතෙන්ට පල්ලෙහාට වැටිලා ඇති. ඒ විනිසුරුතුමා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන නිසා තමයි ඒ පිළිබඳව කතා කරේ නැතුව ගරු අගවිනිසුරුතුමාට දැනුම් දීලා ගරු අගවිනිසුරුතුමා දැනුවත් කරලා ඒ නඩුවෙන් ඉවත් වුණේ. ඉවත් වුණා මොකද්ද ඒකේ තියෙන වැරද්ද? එතකොට ඔබතුමා කිව්වා රාජපක්ෂවරුන්ගේ නඩුව අහලා තීන්දුව දෙනවා කිව්වා. ඉතින් මම ඒකත් හොයලා බැලුවා. රාජපක්ෂවරුන්ට විරුද්ධව නඩු තීන්දුවක් දීලත් නැහැ, පක්ෂව දීලත් නැහැ. දැන් එතකොට ගරු කතානායකතුමනි
තව දවසක්
ඔබතුමා කිව්වා මහත්තුමා කිව්වා කලින් විනිසුරුවරේ හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව දීලා
සම්පූර්ණ විවාදය
හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව දීලා අධිකරණේ යම් වැරැද්දක් කරයි කියලා. ඒක ගැන මේ රටේ ජනතාව දන්නවා. ඒ හෙල්පින් හම්බන්තොට තීන්දුව වැරදි කියමුකෝ. ඒකේ විශාලම ප්‍රතිලාභය ලැබුවේ ගරු රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමා. එතුමා අර වෙන පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් මුස්ලිම් කොංග්‍රසයෙන් ඡන්ද ටික අරගෙන ඇවිල්ලා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තුමා ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා ඔබතුමාට අවුරුදු 10ක් ඇමතිකම් කරන්න ලැබුණේ එතුමාගේ යටතේ එතුමා ජනාධිපති වෙච්ච නිසා. ඒක නිසා ඒ තීන්දුවේ පළවෙනි ප්‍රතිලාභියෙක් තමයි රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමා. අනිත් කාරණය තමයි ගරු කථානායකතුමනි, මේ අපේ පොන්නම්බල මැතිතුමා කිව්වා මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන මම කරපු ප්‍රකාශය මම කරා. මම මේ සභාවෙත් කරා එක. මොකද්ද කරේ? යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යම් කාරණයක් සම්බන්ධව අත්අඩංගුවට ගන්න කියලා පොලිසියට නියෝගයක් ආවා. පොලිසිය මාව දැනුවත් කරා. මං සොයල බැලුව කොහෙන්ද නියෝගය ආවේ. එතකොට හිටියේ ගරු නීතිපතිතුමා යුවන්ජන් විජේතිලක මැතිතුමා, කවදාවත් චෝදනාවක් ලැබපු නීතිපතිවරයෙක් නෙමෙයි. එතකොට හිටියේ සොලිසිටර් ජෙනරල් කවුද? සුහද ගම්ලත් මැතිතුමා, චෝදනා ලැබපු කෙනෙක් නෙමෙයි. එතකොට මේ දෙන්න කියනවා නීතිපතිත් දන්නේ නැතුව සොලිසිටර් ජෙනරලුත් දන්නේ නැතුව නීතිපති දෙපාර්තමේන්තුවේ වෙන නිලධාරියෙක් තවත් පෞද්ගලික කණ්ඩායමක් එකතු වෙලා ලියුමක් ලියලා නීතිපති ගෙලට හෙඩ් එකේ IGP යැලා තියෙනවා අත්අඩංගුවට ගන්න කියලා අට දෙනෙක්. එතකොට මම මට නවත්තන්න බලයක් නැහැ ගරු කථානායකතුමනි. මම මේ පිළිබඳව එවකට හිටපු ජනාධිපතිතුමා දැනුවත් කරා ආරක්ෂක ඇමතිවරයා විදිහට. එතකොට ආරක්ෂක ඇමතිතුමා දැනුවත් කරා හිටපු ගරු අගමැතිතුමා දැනුවත් කරා. ඒ අනුවේ තීරණය ගත්ත මිසක් මට මේ රාජපක්ෂවරුන්ට මේ ආරක්ෂාව දෙන්න නීතිය අයිතු විදියට යොදාගත්ත කෙනෙක් නෙවෙයි මම. අපි රාජපක්ෂ මැතිතුමයි මමයි සෑහෙන්න මිත්‍රකමක් තියෙනවා. ඒ වගේ අපි දෙන්න විතර ගැටිලා නැහැ කවුරුවත් දේශපාලනේ. අපි ප්‍රතිපත්තිමය වශයෙන් අදටත් අපි ගැටෙනවා ප්‍රතිපත්ති කාරණාවලට. ඒක නිසා ඔබතුමා ඒ වගේ චෝදනාවක් දාන්න එපා. අනිත් එක එතුමා වරදක් කරලා තිබුණා නම් එහෙනම් අර මහාධිකරණයේ තිබුණනේ ත්‍රිපුජ්‍යල විනිශ්චයාසනයේක නඩු තීන්දුවක්. එතකොට මම කියපු එක වැරදි නම් එහෙනම් විනිසුරු තුන්දෙනාම වැරදිනේ.
කරුණාකරලා අවසන් කරන්න.
ඔව් අවසන් කරනවා. ගරු කථානායකතුමනි, අද එතුමාගේ ප්‍රශ්නේ විසඳුවේ අපි නෙමෙයි. එතුමාගේ නඩුව ගෙනිච්ච අධිකරණයට ත්‍රිපුජ්‍යල විනිශ්චයාසනයේක නඩු ඇහුවා අවුරුදු ගාණක්. අහලිවරලා තීන්දුව දුන්නේ. එතකොට අධිකරණයෙන් දීපු තීන්දුවක් සම්බන්ධව මට විවේචනයක් කියලා කරන්න පුළුවන්ද කාටවත්? ඒ නිසා කරු කථානායකතුමනි, මට පෞද්ගලික මේ කාරණයක් නැහැ මෙතුමත් එක්ක ගැටෙන්න. හැබැයි මම කිව්වේ මම පෙනී හිටියේ මං වෙනුවෙන් නෙමෙයි, මම පෙනී හිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන්. එතකොට ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ඔබතුමා කරේ අසාධාරණ අසත්‍ය චෝදනාවක්. එතකොට අධිකරණය වෙනුවෙන් මම පෙනී හිටිනෝ කියන්නේ ගරු කථානායකතුමනි, මම පෙනී හිටින්නේ ඔබතුමා වෙනුවෙන්, මම පෙනී හිටින්නේ මේ පාර්ලිමේන්තුවේ 225 වෙනුවෙන්, මම පෙනී හිටින්නේ මේ රටේ 120,000 ජනතාව වෙනුවෙන්. මොකද අපි ඔක්කොටම අධිකරණයේ ස්වාධීනත්වය ඕන. අපේ ගරු විපක්ෂ නායකතුමා වෙනුවෙන් මම පෙනී හිටින්නේ. ඔබතුමාටත් අධිකරණයේ ස්වාධීනත්වය ඕන. ඒ නිසා මේක මේ පෞද්ගලිකව මෙතුමටයි මටයි ගහගන්න දෙයක් නෙමෙයි. වැරද්දක් වුණා. ඔබතුමා ඒක නිවැරදි කරන්න දැන්. නිවැරදි කරන්න බෑ. අඩු ගන්න ඔබතුමා කනගාටුව ප්‍රකාශ කරන්න. ගරු ස්තුතියි ගරු කථානායකතුමනි.
හරි බොහොම ස්තුතියි. ඔව්
රිෂාස රාජපක්ෂ ඇමතිතුමා මම කතා කරපු ගැන විචේනය කරපු විදිහට අපේ රොෂාන් රණසිංහ හිටපු ඇමතිතුමා අභියාචන අපීල් කෝට් සභාපති ගැන කතා කරපු එකට එච්චර විවේචනය කරුවේ නැහැ. එයි දන්න දෙක මම හිතනවා ඉන්ටරිම් බෝඩ් එකේ එතුමා පත් කරේ මෙතුමාගේ පුතාව. ඒක නිසා වෙන්න ඇති එච්චර තරහ ගියත් නැ ඔබතුමාට, කේන්දි ගියත් නැ, එයාගේ පුද්ගලික දේවල් කතා කියන්න ගියත් නැ.
විසර්ජන පනක්කෙටුම් පත කාරක සභාව 20 දිනය. ඉතින් ආයි
මේ රොෂාන් මන්ත්‍රීතුමාගේ කාරණයක් සම්බන්ධ මම විවේචනය කරේ නැහැ කියලා. ගරු කථානායකතුමනි, රොෂාන් මන්ත්‍රීතුමාගේ ඒ මාතෘකාව කතා කරේ විපක්ෂයෙන් යෝජනාවක් ගෙනල්ලා ආණ්ඩු පක්ෂයෙන් ස්ථිර කරලා ඒ කාරණය පිළිබඳව මුළු පාර්ලිමේන්තුවම කතා කරා. ඔබතුමා කොහොමද කියන්නේ මම ඒකට කතා කරලා කතා යුතුයි කියලා.
හරි.
ඒ ඒ කිසි දෙයකට සම්බන්ධ නැතුව
මෙතුමා
මේ මගේ අධිකරණ વિશે කතා කරද්දි
විසුරුවරුන්ගේ
නම් කියලා විසුරුවරුන්ට චෝදනා කරනකොට
කතා කරන්නේ නැතුව
එතන ඉස්සර කරමු.
හරි. බොහොම ස්තුති.
කාර්ක සභාව.
No this is the end of the time for them. Then on the time to talk all about. පළමුවන උපලේඛනය සංචාරක හා ඉදංග මාත්‍යාංශයේ ශීර්ෂාංක 122 286 288 සහිසිත 288 ශීර්ෂාංක 322 සහ 327 බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ මාත්‍යාංශයේ ශීර්ෂාංක 101 201 සිට 209 දක්වා සලකා බැලීම
ගරු ගායන්ත
කරුණාධිරක මැතිතුමා කපා හැරීම.
Honorable Speaker, before Honorable Jayanta Karunarathna,
yes, ඔබතුමා කපා හරි ඉන්නේ නැද්ද? ඕකනේ ඔබතුමාට දෙන අවස්ථාව.
Rest, Mr. Speaker. You know, I am also quite desolated what happened on the previous day, and subsequently the Honorable Minister of Justice and Honorable Rishad Badruddin have been raising certain issues. The privilege of a member of parliament is untrammeled and we have to protect it. But then in the guise of privilege, when you are going to take up an issue about another institution of state, now there are certain limitations. Now we have to be very careful. Now there are variety of issues which have to be told here, because Parliamentary Privileges Act gives the power to for you to conduct affairs in Parliament the way you want. But similarly, the judges also must be able to conduct their affairs with freedom, right? Now, this, on this very issue of recusal of judges, it was I, as a member of Parliament, as a colleague of Honorable Rishad Badruddin, originally took up the issue, why are these judges recusing themselves one after the other? At that time, I also took up the issue. Now, I didn't go to criticize anybody. I said that the Chief Justice should, before nominating the judge, ask from the judge whether he will be having any impediment in hearing the case, because this is a sensitive political matter. Because we sympathized with Mr. Rishad Badruddin at that time. We also felt that his incarceration for such a long time on a very trivial issue or on a trumped-up charge is not a done thing. That is why we stood up for him. But now, being privy to what the Honorable Minister of Justice told me, and being privy to what a very leading lawyer in Hulstorf, who is virtually a legend in Hulstorf, who happens to be my senior as well, but he told me yesterday, he is thoroughly upset about this issue Mr. Rishad Badruddin is talking about, having called the judge. It's a fact. Now, there are so many President's Counsel here. The former President is also a lawyer who had practiced in courts. You know, there is nothing wrong in lawyers calling judges, right? On a sitting day, if they have personal difficulties, they do call. You see, there is a convention, but then they don't go and advise them to give judgments in a particular way. That is wrong. In that case, if that happens, the judge has all the right to recuse themselves. But here, that particular legend, I don't want to name him, Honorable Vijayadasa Rajapaksa knows, I have been his junior. Mr. Vijayadasa Rajapaksa had been a junior to another senior Muslim lawyer who is also a relative of mine now, right? But these legends are being, their reputation is also getting tarnished. Because when you talk about them calling judges, and when that happens to be from the same community, that will be further problem. Now this issue of, you know, I am sure, Honorable Speaker, in permitting privileges to be raised, now you should have examined the script. Now he is even questioning, asking that the judges' phone records must be examined. Now what, you know, this is going beyond a limit now. You see, this house has certain limitations. Honorable Mahinda Rajapaksa knows, when I was Minister of Justice, there was an incident in Manna courts, right? The Chief Justice called me. Then Shirani Bandaranaike was Chief Justice. She was thoroughly disturbed. Manna courts were being stoned and there were accusations. Then Honorable the President, His Excellency Rajapaksa called me as a Minister of Justice and told me not to raise this issue in Parliament.
Please.
So, you know, these things have happened
please
in the past.
Now
so
going
these
to be another
members
debate
who are behaving please so ruthlessly and yeah trying to hold allegations against sitting judges is yes a very, very, very dirty thing to do, and this should be avoided. Senior lawyers' names are being dragged
please
into this.
Please stop now.
Right? Huh? This
that's
is very
enough
unfair.
This is now wind up now. Please enough. That's enough.